ගරු මන්ත්‍රීවරුණි, පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීමා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 17 යටතේ ජාතික වැදගත්කම යුතු අසන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද දින පැය 3ක සභාව කල්තමන අවස්ථා විවාදයක් ලබා දීමට එකඟ වූ බව දන්වන කැමැත්තෙමි. ඒ අනුව අද දින පාර්ලිමේන්තුවේ කටයුතු පස්වරු 7 දක්වා දීර්ඝ කිරීමට අදාළ යෝජනා පිළිබඳ විවාදය අපරභාග 4 සිට ආරම්භ කිරීමටද පක්ෂ නායකින් ගත්‍ය පල කරන ලදී. සභාවේද ප්‍රධාන කටයුතු අධ්‍යන පත්‍රයේ විෂය අංක 1 සහ 2 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිසාවිත කිරීම පත් සලකා බැලීම, 2 පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහන් චර්යාධර්ම සංග්‍රහය අවසන් කිරීම පත් අනුමත කිරීම. ගරු අජිත් පෙරමැත්තුමා,
ගරු කථානායකතුමනි, මෙම පාර්ලිමේන්තුවට අද විශේෂ දවසක්. මේ පාර්ලිමේන්තුවේ කාර්යපටිපාටිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම්ව සකස් වී ඇති පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මත රඳා පවතිනවා. ඒ වගේම වර්තමාන යහපාලන රජයේ බලයට පත්වීමේදී පොරොන්දුවක් වුණා පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන ඉදිරි පියවරක් ලෙස ආචාර ධර්ම සංග්‍රහයක් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට හඳුන්වා දෙනවා කියන. ඒ අනුව පාර්ලිමේන්තුවේ සංශෝධිත ස්ථාවර නියෝග හඳුන්වා දීම, ඒ වගේම පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යාධර්ම සංග්‍රහය අනුමත කරවා ගැනීම කියන කාරණා අද දින විවාදයට නියමිතව තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙම ක්‍රියාවලිය පිළිබඳ ඉතිහාසය විශේෂයෙන්ම සඳහන් කිරීම අවශ්‍යයි. 1992 පසු ස්ථාවර නියෝග සංශෝධනය වී තිබුණේ නැහැ. ඒ නිසාම ඇතැම් විට පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යෑමේදී ප්‍රශ්න ගණනාවක් මතුවුණා. ඒ අනුව 2015 දෙසැම්බර් මාස 16 වෙනි දින මේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වූ ක්‍රියාවලිය මෙම පාර්ලිමේන්තුව විසින් ආරම්භ කළා. එහිදී ගරු කථානායකතුමාගේ සභාපතිත්වයෙන් යුතුව ගරු තිලංග සුමතිපාල මැතිතුමා, ගරු සෙල්ලම් අඩෙක්කලනාදන් මැතිතුමා, ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා, අජිත් පී පෙරේරා, විජිත හේරත් මැතිතුමා, ගරු ජේ ආනන්ද කුමාසිරි මැතිතුමා, ගරු එම් ඒ සුමන්තිරන් මැතිතුමා සහ ගරු ආචාර්ය සම්පත් ජයම්පති වික්‍රමරත්න මැතිතුමාගෙන් යුතු කාරක සභාවක් පත් කළා. ඉන් අනතුරුව මේම කාරණයට අදාළව විශේෂ කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ගරු කථානායකතුමා විසින් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුත් මේ කමිටුවට පත් කළා. ඒ අනුව ගරු රවුෆ් හකීම් මැතිතුමා, ගරු ආර් සම්බන්ධන් මැතිතුමා, ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමාද මේ කමිටුවට සම්බන්ධ වුණා. මේ කමිටුවට සම්බන්ධ වුණු සියලුම ගරු මන්ත්‍රීතුමාලා වෙත අපේ කෘතඥතාවය පළ කළ යුතුයි. ඒ වගේම ඔවුන් විසින් විශාල කාලයක් කැප කරමින් තමන්ගේ දැනුම සහ අවබෝධය අනුව මෙම ඉතාම සංකීර්ණ සංශෝධන ගණනාවකින් සමන්විත වුණු වසර 3ක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණු මේ ක්‍රියාවලිය සඳහා දායක වුණා. ඒ වගේම මේ කමිටුවෙන් පරිබාහිරව වෙනත් ගරු මන්ත්‍රීතුමන්ලා තමන්ගේ නියෝජිත තමන්ගේ පක්ෂවල නායකයන් මාර්ගයෙන් මෙම කමිටුවට අදහස් ඉදිරිපත් කළා. ඒ සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා වෙත අපි ස්තුතිය පළ කළ යුතුයි මෙම ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම ගරු කථානායකතුමනි, මෙම ස්ථාවර නියෝග යාවත්කාලීන කිරීම පිළිබඳ අවශ්‍යතාවය දිගින් දිගටම ඇති වුණා. එම ඒ දිගින් දිගටම ස්ථාවර නියෝග යාවත්කාලීන කිරීම පිළිබඳව ඒ ඇති වුණු ක්‍රියාදාමයේදී විවිධ අදහස් ඉදිරිපත් වුණා. ඒ වගේම විවිධ මත ගැටුම් ඇති වුණා. හැබැයි අවසානයේදී අපිට මේ කාරණා පිළිබඳව එකගතාවයන් වලට පැමිණීමට හැකියාව ලැබුණා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කටයුතු ගෙන යාම සඳහා අවශ්‍ය කරන මෙම ක්‍රියාදාමය නිසි ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වන පරිදි පුළුල්ලු ඉතා වැදගත් වූ, ඒ වගේම නවීන කාලයට අනුකූල වූ මේ සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව. ගරු කතානායකතුමනි මේ සංශෝධන සියල්ලම සහිතව අදාළ පනත් කෙටුම් අදාළ කෙටුම්පත සෑම ගරු මන්ත්‍රීවරයෙකුම ලබා දී තිබෙනවා එම කෙටුම්පතේ රතු පාටින් නැත්තේ අප විසින් යෝජනා කරන නව සංශෝධන ඒ අනුව ඒ පිළිබඳව කරුණු දැක්වීමට ගරු මන්ත්‍රීතුමාලට හැකියාව තිබෙනවා මෙම සෑම සංශෝධනයක්ම පිළිබඳව කරුණු දැක්වීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි නමුත් රජය වෙනුවෙන් මෙම සංශෝධනයේ ඇති ඇතම් වැදගත් කරුණු පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි අංක 7 යටතේ තිබෙනවා ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම පිළිබඳ කාරණය මේ වැදගත් වන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම පිළිබඳව මේ පිළිබඳව මීට කලින් අපට අත්දැකීමක් තිබෙනවා මෙම පාර්ලිමේන්තුව මීට කලින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කරගෙන තිබෙනවා නමුත් ඒ පිළිබඳව විශේෂිතව ස්ථාවර නියෝග වලට සඳහන් නොතිබීම නිසා අපි මෙම 7 වන වගන්තිය ඇතුළත් කරා ඒ අනුව ආණ්ඩුක ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාව ප්‍රකාරව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේදී රාජ ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධාන පනතම යටතේ අනුගමනය කළ යුතු බව සඳහන් කරලා තියෙනවා. මෙතන කවුරුත් මේට විරුද්ධ වෙන එකක් නැහැ. ගරු කතානායකතුමනි, ඒ වගේම පාර්ලිමේන්තුවේ රැස්වීම වේලාව පිළිබඳව සඳහන් වෙලා තිබුණේ කලින් තිබුණු තත්වයන්. නමුත් අපි දැන් දීර්ඝ කාලයක් මේ වේලාවන් වෙනස් කරමින් භාවිතා කර තිබුණා. ඒ අනුව අලුත් තත්වයන්ට ගැලපෙන පරිදි එම වේලාවන් වෙනස් කිරීමට අපි කටයුතු කළා. ඒ අනුවයි 8 වන ව්‍යවස්ථාව සංශෝධනය වෙන්නේ. ගරු කතානායකතුමනි, අපි මේ පාර්ලිමේන්තුව ඉතාම ඉදිරි පියවරක් ගියා ඔබතුමාගේ නායකත්වයේ. ඒ තමයි මේ පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව රූපවාහිනියෙන් පෙන්වීමට අපි කටයුතු කළා. ඒ වගේම ගුවන් විදුලිය සහ වෙනත් විද්‍යුත් ක්‍රම මගින් මෙම පාර්ලිමේන්තුවේ කටයුතු විකාශනය කිරීමට අපි දැන් කටයුතු කරලා තිබෙනවා. නමුත් ඒ සඳහා වූ අවකාශය අවසරය ස්ථාවර නියෝගයෙන් සඳහන් කරලා තිබුණේ නැහැ. ඒ අනුව අපි 14 වන ස්ථාවර නියෝගයේ අලුතින්ම හඳුන්වා දී තිබෙනවා. එහා සම්බන්ධව ගරු කතානායකතුමනි, මේ තව වැදගත් දෙයක්. පාර්ලිමේන්තුවේ සිදුවන කටයුතු පිළිබඳව සංස්කරණය කළ කරුණු තමයි රූපවාහිනි ගුවන් විදුලියේ ප්‍රවෘත්ති වල සඳහන් වන්නේ. ඒ වගේම පුවත්පත් තමන්ගේ මතය සහ අදහස අනුව තමන්ට තමන් දෙන ප්‍රමුඛත්වය අනුවයි පාර්ලිමේන්තුවේ කටයුතු අතරින් තෝරාගත් කටයුතු වාර්තා කරන්නේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ පසුබල මන්ත්‍රීවරුන්ට මේ ප්‍රධාන මාධ්‍යවල ඉඩකඩක් ලැබුණේ නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේ දවස අන්තිමට කතා කරන මන්ත්‍රීවරුන්ට ප්‍රධාන මාධ්‍යවල ඉඩකඩක් ලැබුණේ නැහැ. හැබැයි මේ தত্ত্বය මෙම ඔබතුමා විසින් මේ පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉහළ ප්‍රමිතියකින් යුක්තව ඒ වගේම බහදා කිරීම වලින් තොරව මේ රටේ පුරවැසියන්ට දැනගැනීමට අවකාශය සලසා දීම නිසා පාර්ලිමේන්තුවේ සිදු වුණු කාරණා පිළිබඳව සවිස්තරව දැනගැනීමට අවකාශයක් දැන් ගොඩනැගී තිබෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සඳහා දායක වෙච්ච සියලුම ගරු මන්ත්‍රීවරුන්ට ගරු අග්‍රාමාත්‍යතුමාට විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. මෙම මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීලා ඒ වගේම ඒ සඳහා අවකාශය සලසා දීපු ගැන ඒ සම්බන්ධව නීතිමය අවසරය ලබා දීමයි 14 වන සංශෝධනය හරහා කෙරෙන්නේ. මේක ඉතාම ප්‍රගතිශීලී සංශෝධනයක්, ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමක්, දැනුවත් පුරවැසියන් විසින් නිවැරදි තීරණ ගන්නවා රටේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම විශේෂයෙන් මම සඳහන් කරන්න අවශ්‍යයි 20 වෙනි වගන්තිය කල්තබන අවස්ථාවේ යෝජනා හා ප්‍රශ්න පිළිබඳව ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබුණේ නැහැ. අපි ඒ පිළිබඳව අලුත් ප්‍රතිපාදන ඇතුළත් කර තිබෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම ශෝක ප්‍රකාශ පිළිබඳව අනුපිළිවෙල කුමක්ද කියලා සඳහන්ලා තිබුණේ නැහැ. අපි අතුලත් කළා තිබෙනවා. ඒ වගේම බුදුමාගේ කාලේ ශෝක ප්‍රකාශ පිළිබඳව අනවශ්‍ය ප්‍රමාදයක් නැතුව ඉක්මනින් මේ කටයුතු කිරීමට ඉඩකඩ සලසලා තිබුණා. අපි ඒ පිළිබඳව අගය කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, අපිට විශේෂයෙන්ම වැදගත් වුණා නව සම්ප්‍රදායක් මේ පාර්ලිමේන්තුවට අපි අඳුරලා දුන්නා. ඒ තමයි අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ලැබෙන ප්‍රශ්න. අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයක් ඇති කරගත්තා විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින්. ඒ වගේම පාර්ලිමේන්තුවේ වග කියන පාලන ක්‍රමයක් ඇති කිරීමට අපිට එකවරම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගන්න බැරි වුණත් විධායක ජනාධිපති ක්‍රමයේ සතු ඇතැම් බලතල ඉවත් කිරීමටත් ඒ වගේම ඇතැම් සංවරණයන් සහ තුලනයන් ඇතුළත් කර ගැනීමටත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා හැකියාව ලැබුණා. ඒවගේම පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට ගරු කතානායකතුමනි අපිට අවස්ථාව ලැබුණා. පාර්ලිමේන්තුවට වටිනාකමක් ලැබුණා. පාර්ලිමේන්තුවේ පසුබල මන්ත්‍රීවරුන්ට වටිනාකමක් ලැබුණා. ඒ හරහා පාර්ලිමේන්තුවේ වටිනාකම සමාජය තුළ ඉහළට ගියා. ඒ තත්ත්වය තුළ අග්‍රාමාත්‍යවරයා වගකිව යුතු, ඒ වගේම වග විය යුතු, ඒ වගේම නිතිපතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පිළිතුරු දිය යුතු ධූරයක් බවට පත් වුණා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගෙන් අසුණු ලබන ප්‍රශ්න පිළිබඳව අලුත්ම ප්‍රතිපාදන අපි ඇතුළත් කළා. ගරු කතානායකතුමනි, ඒ අනුව 38 වෙනි වගන්තිය ප්‍රකාරව සෑම මාසයකම පළවෙනි ප්‍රශ්වීම සතියේ බදාදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කළ කාලයෙන් මිනිත්තු 30ක කාලයක් අපි අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් වෙන් කරනවා. ඒ හරහා කෙලින්ම අග්‍රාමාත්‍යවරයාගෙන්ම පිළිතුරු ලබාගෙන හැකියාව ලැබෙනවා. මේක වැදගත්කම වන්නේ අග්‍රාමාත්‍යවරයා ඍජුව ප්‍රශ්න කිරීමටත්, ඒ වගේම අග්‍රාමාත්‍යවරයාට මේ ප්‍රශ්නවලින් මගහැර සිටීමට ඇති අවකාශය ඉවත් කිරීමටත් අපි කටයුතු කළ තියෙනවා. මේක අපි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇති ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය අපි අපේ පාර්ලිමේන්තුව අනුයුක්ත කරගෙන තිබෙනවා. ඒ හරහා අග්‍රාමාත්‍ය ධූරය දරන්නාගේ වටිනාකම ශක්තිමත් කළා තියෙනවා. අග්‍රාමාත්‍ය ධූරයට වටිනාකමක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කළා තියෙනවා. පුරවැසියා එහා එයින් ශක්තිමත් වෙනවා. ඒ අනුව මේ 38 වෙනි ස්ථාවර නියෝගයේ ගරු කතානායකතුමනි තව විප්ලවීය ස්ථාවර නියෝගයක් ඒ සම්ප්‍රදාය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරම්භ කළා. එම සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමට අනාගතේ කවුරුන් මේ ධූරයට පත් වුණත් ඔවුන්ට බල කෙරෙනවා මේ සම්ප්‍රදාය ආරක්ෂා කරන්න. ඒ අනුව ඉතා වැදගත් සම්ප්‍රදායක් ඇති කිරීමේ ගෞරවය ගරු අග්‍රාමාත්‍යතුමාට හිමි වන අතර එය නීතියට එකතු කරලා ආපසු හැරවිය නොහැකි තත්වයකට පත් කිරීම පිළිබඳව අපි ඔබතුමාටත් මෙම මහන්සි වෙලා මේ යෝජනා සකස් කරමු සියලු දෙනාට අපි ස්තුතිය පිරිනමන්න කැමැති. ගරු කතානායකතුමනි, ඒ වගේම පාර්ලිමේන්තුවේ ඡන්දය දීමේ ක්‍රමවේදය පිළිබඳව අපි අලුත් නීති සකස් කළ යුතු තිබුණා. පාර්ලිමේන්තුවේ ඉලෙක්ට්‍රොනික ඡන්දය දීමේ ක්‍රම බොහෝ කාලයකට කලින් හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. එක්වරක් ක්‍රියාත්මක කොට එක්වරක් අසාර්ථක වූ තැනේ අතහැර දැමු ලැබුවා. නමුත් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා, ඔබතුමාගේ දුර කාලය තුළ ප්‍රායෝගිකව ඉලෙක්ට්‍රොනිකව ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව අපිට දැන් ලැබී තිබෙනවා. ඒ විශ්වාසවන්තව වැදගත් ඡන්ද විමසීමවල භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම විනිවිද භාවයෙන් යුතුව ඡන්දය පාවිච්චි කිරීමටත්, ඡන්දය පාවිච්චි කිරීමේදී ඇතිවන්නා වූ අවිනිශ්චිතතාවත් කිරීමටත්, ඒ වගේම මොන බාධා සිදු වුණත් ඡන්දය ලබා ගැනීම කිරීමට ප්‍රායෝගික හැකියාව ඇති කිරීමත් ඒකෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව එක පැත්තකින් ඉලෙක්ට්‍රොනිකව පාර්ලිමේන්තුව තුළ ඡන්දය භාවිතා කිරීමට අවකාශය සලසා දෙන අතර ඒ සඳහා වූ නීතිමය ප්‍රතිපාදන 47 වෙනි ව්‍යවස්ථාව මගින් ඇති කළ තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ ස්ථාවර නියෝග මගින් තවත් බොහෝ යම් යම් කාරණ ඇතුළත් කළ තිබෙනවා. නමුත් ඉතාම වැදගත් දෙය තමයි ආංශික අධීක්ෂණ කාර්ග සභා. මේ ආංශික අධීක්ෂණ කාර්ග සභා පිළිබඳව ගරු කතානායකතුමනි වැරදි අවබෝධයක් තිබෙනවා. මමත් ආංශික අධීක්ෂණ කාර්ක සභා කීපයක සමාජිකයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තුව තුළ පසුපෙළ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් වටිනකමක් තිබුණ නැහැ. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයක් තුළ පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමති ධූර නොදරන මන්ත්‍රීවරුන්ට හඬක් තිබුණ නැහැ. ඔවුන්ට ප්‍රතිපත්තිමය කරුණුවලට මැදිහත් වෙන්න හැකියාවක් තිබුණ නැහැ. එනිසා ඉතාම වැදගත් කරුණු තමයි මේ ආංශික අධීක්ෂණ කාර්ක සභා හරහා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට වටිනාකමක් ලබා දීලා ප්‍රතිපත්ති සම්පාදනය තුළ ඔවුන්ට හයියක් ලබා දීලා තියෙනවා. එනිසා ඇතැම් ආංශික අධීක්ෂණ කාර්ක සභා ඉතාමත් ඉහළ ලෙස කටයුතු කරලා තිබෙනවා. සමහර කාර්ක සභා පිළිබඳ අපිට විවේචන තිබෙනවා. හැබැයි ඒ ඔක්කොම ඒ කාර්ක සභාවේ නායකත්වය නිසි ලෙස ලැබෙනව නම්, සමාජිකයන්ගේ හයිය ලැබෙනව නම්, ඒ හරහා කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. අපිට ඒ ආංශික අධීක්ෂණ කාර්ක සභා ක්‍රියාත්මක කිරීම තුළ විෂයභාර අමාත්‍යවරයා සහ ආංශික අධීක්ෂණ කාර්ක සභාව අතර ගැටීමක් ඇති නොවන ආකාරයට යම් සංස්කෘතියක් ඇති කරගත යුතු වෙනවා. කාලය ගත වීමත් සමග ආවබෝධය ගොඩනැගේ කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා ප්‍රතිපාදන මෙම ස්ථාවර නියෝග මගින් සකස් කර තිබෙනවා. ඒ ඉතාම වැදගත් තීරණයක්. ඒ වගේම ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව තුළ උපදේශක කාර්ක සභා ඉවත් කිරීම පිළිබඳ ලොකු විවේචනයක් තිබුණා. එය ආණ්ඩු පක්ෂයේ පසුබල මන්ත්‍රී වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නිරතුරු ආවා. මේ කාරණය සම්බන්ධව අපි අද දින එකඟතාවයක් ඇති කරගත්තා. ඒ සංශෝධනයේ පිටපත් ඔබතුමාට ලැබේවි. ඒ අනුව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට අමතරව අපි අද එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා උපදේශක කාර්ක සභාව නැවත හඳුන්වා දෙන්න. යනු ඒ ක්‍රියාත්මක වෙනවා ඒ පිළිබඳව සංශෝධනය අද ඉදිරිපත් කරනවා ඒ පිළිබඳව මම කියන්න අවශ්‍යයි ඒ පිළිබඳව ඒ වෙනස් අදහස් පළ කර ඒ වෙනුවෙන් පෙනී හිටපු ගරු අමතිවරුන්ට ගරු මන්ත්‍රීවරුන්ට අපි ස්තුතිවන්ත වෙනවා අපි ඔවුන්ගේ අදහස් පිළිගන්නවා ඒ අනුව උපදේශක කාරක සභාව අපි නැවත හඳුන්වා දීමට කටයුතු කරනවා ඒ පිළිබඳ සංශෝධනය අද දින ඔබට ලැබෙනවා ගරු කතානායකතුමනි ඒ වගේම වැදගත්ම කාරණාවක් තමයි ඉහළ අධිකරණ විනිශ්චයකාරවරයෙකු ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ කාරණේ. දැන් මේ පිළිබඳව සඳහන් කළ තියෙන යෝජිත ස්ථාවර නියෝගයන් වල 84 වෙනි ව්‍යවස්ථාවයි. ගරු කතානායක තුමනි උපරිමාධිකරණ විනිශ්චයකාරවරු. ඒ කියන්නේ අභියාචන අධිකරණ විනිශ්චයකාරවරු. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, අග්‍ර විනිශ්චයකාරතුමා, අභියාචන අධිකරණයේ සභාපතිතුමා ඇතුළු ඉහළ අධිකරණ වල විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කලින් තිබුණු ප්‍රතිපාදන ඉතාම බරපතල විවේචනයට ලක් වෙලා තිබුණා. මේක අලුත් තත්වයක් නෙමෙයි පහුගිය අවුරුදු 30ක් තිස්සේම මේ විවේචනය තිබුණා. එක්සත් ජාතික පක්ෂ රජයන් තියෙනකොටත් ඒ වගේම සඳහන් රජයන් තිබෙනකොටත් මේ තත්වයන් ඇති වුණා. ඒ වගේම මේ කාරණේදී ලොකුම විවේචනය ඇති වුණේ අධිකරණයට ඇඟිලි ගැසීම සඳහා පාර්ලිමේන්තුව මෙම ක්‍රියාවලිය භාවිතා කරනවා කියන විවේචනය. ඒ විවේචනවල සත්‍යාසත්තාවයේ කෙසේ වෙතත් මෙතන ගැටලුවක් තිබුණා ඉහළ අධිකරණ විනිශ්චයකාරවරයෙකු ඉවත් කිරීමේ ක්‍රියාවලිය තුළ ඒ ඉවත් ඔහු වරදක් කළාද කියන කාරණය ගැන විමර්ශනය කිරීමට බලය ඇත්තේ කාටද කියන එක. ශිරාණි බණ්ඩාරනායක අග්‍ර විනිශ්චයකාරතුමිය ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව තිබුණු නඩුවලදී ඒ වගේම ඒ පිළිබඳව සිවිල් සමාජය තුළ ඇති වුණු කතිකාවත්වලදී ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට අප ලැබපු අත්දැකීම් තුළදී අපි දුටුවා යම් විනිශ්චයකාරවරයෙකු යම් වරදක් කර තිබේද යන කාරණය පිළිබඳව විනිශ්චය කිරීම සඳහා වඩා සුදුසු වන්නේ යම් ආකාරයක ස්වාධීන මණ්ඩලයක් විසින් නඩු විභාගයක ආකාරයෙන් එය පැවැත්වීම බව. දැන් මේක අපි තේරුම් ගත යුතුයි ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් විමර්ශනය කිරීමේදී එහි බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ජනාධිපතිවරයා ඉවත් කිරීම බලය පාර්ලිමේන්තුවට තිබෙනවා. ඉහළ අධිකරණ විනිශ්චයකාරවරයෙක් ඉවත් කිරීම බලය පාර්ලිමේන්තුවට තිබෙනවා. කිසිම ලෙසකින් ගරු කතානායකතුමනි මේ ඉවත් කිරීමේ බලය ඉවත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට ඇති බලය අයින් කළා නැහැ. නමුත් අපි බැලුවොත් එහෙම ජනාධිපතිවරයාව ඉවත් කිරීමේ දෝෂාභියෝග ක්‍රියාදාමයේදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව ඒ වැරදි කර තිබේද යන්න අපරාධ වරදක් කළ තිබෙනවද රාජද්‍රෝහීත්වය කළ තිබෙනවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිතාමතා හැරහැරලා තිබෙනවද යනාදී ඒ දැක්වෙන්නා වූ ඒ ජනාධිපතිවරයා විසින් එම නිශ්චිත වරද කර තිබේද යන්න එහෙනම් ජනාධිපතිවරයා මානසික ආබාධයකට ලක් වෙලා තිබෙනවද ඔහුගේ තනතුර දැරීමට නොහැකි වන ආකාරයට ඒ පිළිබඳව පරීක්ෂා කරන්නේ පාර්ලිමේන්තු විසින් නෙමෙයි ඒ පිළිබඳව පරීක්ෂා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 5 දෙනෙකු යුක්ත මණ්ඩලයක් විසින් ඒක තමයි සුදුසුම ක්‍රමය. සීමිත කාලයකදී පරීක්ෂණය අවසන් වෙන්න ඕනේ. ඒ පරීක්ෂණයේ අවසානයේදී ඔවුන්ගේ නිගමනය කියන්න ඕනේ. ඒ නිගමනයට හේතු දක්වන්න ඕනේ. නිගමනය සහ නිගමනයට හේතු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න ඕනේ. ඒ හරහා පාර්ලිමේන්තුවට පුළුවන්කම තිබෙනවා එම ධූරයෙන් ඉවත් කිරීමේ කටයුතු කරගෙන යන්න. ඒක තමයි හරි ක්‍රමය. ඒක තමයි නිවැරදි ක්‍රමය. ඒ කියන්නේ මේක එතකොට යම් ආකාරයක ඒ විධිමත් විනිශ්චය කිරීමට අවකාශය ලැබෙනවා. දැන් මේ විශේෂම ශිරාණි බණ්ඩාරනායක මැතිනි හා සම්බන්ධ ප්‍රශ්නේදී මේ ප්‍රශ්නය විශේෂයෙන් මතුවුණා. ඒතර මේ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ ආපු හඬ තමයි පාර්ලිමේන්තුවට මේ බලය තිබිය යුතුයි. ඒ බලය පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතු නැහැ. හැබැයි යම් වරදක් සිදු කළ තිබේද කියන කාරණය සාක්ෂි මත තමයි තීරණය වෙන්නේ. ඒතර එවැනි විධිමත් ලෙස සාක්ෂි විමර්ශනය කොට ඒ සාක්ෂි හරහා අදාළ විනිශ්චයකාරවරයා වරදක් කර තිබේද කියන කාරණේ විමර්ශනය කිරීම හෝ එහෙම නෙමෙයි නම් ඒ විනිශ්චයකාරවරයාට ධූරය දැරීමට නොහැකි තරම් බරපතල රෝගී තත්වයකට පත් වී තිබේද කියන කාරණා පිළිබඳව විනිශ්චය කිරීමට හැක්කේ අදාළ වෛද්‍ය වාර්තා ඒ වගේම අදාළ සාක්ෂිකරුවන් අදාළ ලේඛන සහ අදාළ නීතිය පිළිබඳව විමර්ශනය කිරීමෙන් පසුවයි. මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන්ට දෙන ඉමහත් ගෞරවය සහිතව මම කියන්නේ ඇතැම් කාරණා පිළිබඳව අප විනිශ්චය කිරීමට වරදකට වරදකරුද කියන කාරණය ගැන විනිශ්චය කිරීමට අප සුදුසු නැහැ. අපේ ඇති පාක්ෂිකකම් නිසා අපේ ඇති බලය පිළිබඳ අපේ ඇති ආකල්ප නිසා වඩා සුදුසු වන්නේ ස්වාධීන මණ්ඩලයක් විසින් මේ පරීක්ෂණය කිරීම. අපි ජනාධිපතිවරයා සම්බන්ධ දෝෂාභියෝගයකදී පරීක්ෂා කිරීමේ බලය දැන්ටමත් දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. එහෙනම් අපි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් හෝ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙක් ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී ඒ බලය ස්වාධීන මණ්ඩලයකට ලබා දීම තර්කානුකූලයි. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්ප්‍රදාය අපි අනුගමනය කරන්නේ. අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය අපිට ලැබිලා තියෙන්නේ බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂකීම හරහා. ඒතර පොදු රාජ්‍ය මණ්ඩලය තුල ලැටිමා ප්‍රින්සිපල්ස් ලැටිමා මූලධර්ම අනුව සමහන් කළ තිබෙනවා මෙවැනි අවස්ථාවකදී ස්වාධීන මණ්ඩලයක් විසින් මේ පරීක්ෂණයන් කළ යුතුයි කියන කාරණය. ඒ අනුව තමයි ගරු කතානායකතුමනි ඉතාම දීර්ඝ වාද විවාද වලින් පස්සේ දින ගාණක් මේ පිළිබඳව විශේෂඥයන්ගේ අදහස් සලකා බැලීමෙන් පස්සේ මේ 84 අපි එකතු කරලා තිබෙන්නේ. ඒ අනුව ගරු කතානායකතුමනි සඳහන්නේ මේ ආකාරයට වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන්ව තිබුණද විෂම පැවැත්ම හෝ අබලතාවය විෂම පැවැත්ම කියලා කියන්නේ යම් වරදක් කළා තියනවාද කියන එක අබලතාවය කියලා කියන්නේ රෝගීතාව භාවයක් අබලතාවය යන හේතු මත අග්‍ර විනිශ්චයකාරවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවර ලැබීම සඳහා ජනාධිපතිවරයා අමතා යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීම සඳහා දැනුම් දීමක් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව ප්‍රකාරව කතානායකවරයාට බාර දී ඇති අවස්ථාවක කතානායකවරයා විසින් එම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඇතුළත් කළ යුතුයි. ඉන්පසුව යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ ඇතුළත් කර තිබෙන අවස්ථාවකදී කතානායක විසින් අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා විමසා එක වැදගත් කාරණයක් තියෙනවා. ඒක කියන්නේ ආණ්ඩුපක්ෂයේ ද්විපක්ෂිනු දෙපැත්තම විමසනවා. කතානායකතුමා මේ හිතුවක් කරෝමේ කරන්නේ නැහැ. එම යෝජනා සම්මතයේ දක්වා ඇති විනිශ්චයකාරවරයාගේ විෂම පැවැත්ම හෝ අබලතාවයේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයන් තිදෙනෙකුගෙන් සමන්විත විමර්ශන මණ්ඩලයක් පත්කරනු ලැබිය යුත්තේ. ඒ කියන්නේ රටේ ඉහළම මට්ටම මේකයි. ඉහළම අපි දන්නවා අපි විදාකාර කොමිෂන් සභාව පත් කරනවා. අපිට පත් කරන්න පුළුවන් ඉහළම මට්ටම ශ්‍රේෂ්ඨාධිකරණ මට්ටම අපි පත් කරනවා. එතෙන්දිත් හිතුවක්කාරව පත් කරන්න බෑ. විපක්ෂයේ ආණ්ඩුපක්ෂයේ දෙපැත්තම මත විපක්ෂ නායකතුමාගේත් අගමැතිතුමාගේත් මත විමසා තමයි ගරු කතානායකතුමා මේ නම් කිරීම කරන්නේ. එනිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සාධාරණ ස්වාධීන පත්කිරීමක් සිදු වෙයි කියලා. ඒ වගේම කතානායකතුමා විසින් එම මණ්ඩලයක සමාජිකයෙක් සභාපතිවරයන් පත් කරනවා. ඊට පස්සේ අපි මේක අනවශ්‍ය ලෙස අදගෙන යෑම වළක්වන්න. මොකද අපි දන්නවා මීට කලින් එක අවස්ථාවක කලින් හිටපු අග්‍රවිනිශ්චයකාරවරයෙකු ඉවත් කිරීම සඳහා වූ ක්‍රියාවලිය දීර්ඝ ලෙස අදගෙන යාමක් සිද්ධ වුණා. ඒ සඳහා කියනවා එසේ පත් කරන ලද විමර්ශන මණ්ඩලය විසින් මාස 2ක කාල සීමාවක් ඇතුළතදී විමර්ශනය අවසන් කළ යුතුයි. ඒකත් වැදගත් දෙයක් ගරු මන්ත්‍රීතුමනි ගරු මන්ත්‍රීවරුනි ඒකත් වැදගත් දෙයක්. මාස 2ක් ඇතුළත මේ පරීක්ෂණය අවසන් කරන්න ඕනේ. නිසා අනවශ්‍ය ලෙස අදගෙන යාමක් කරලා ඒ හරහා රට තුල හෝ නීති ක්ෂේත්‍රයේ බලපෑමක් ඇති කරන්නට හැකියාවක් ඇතිවන්නේ නැහැ. මාස 2ක නිශ්චිත කාල සීමාවක් කියලා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කාර්යපටිපාටිය නීති ප්‍රතිපාදන සඳහන් කරලා තිබෙනවා. කෙසේ වුවත් කතානායකවරයා විසින් විමර්ශන මණ්ඩලයේ ඉල්ලීම මත එම කාල සීමාව එක් වරකට මාසයක් නොඉක්මවන්නා වූ කාලයක් දීර්ඝ කරන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම විශේෂ තත්ත්වයක් තියෙනවා නම් තව මාසයක් ලබා ගන්න ඒකත් කතානායකතුමාගේ අවසර අරගෙනයි ඒ කාලය දීර්ඝ කිරීමට කටයුතු කළ යුතු වන්නේ. ඒ වගේම විමර්ශනයේ වැඩ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව එසේ පත් කරන ලද විමර්ශන මණ්ඩලය විසින් එම එකී මණ්ඩලයේ ඉදිරියේ සටහන් කරන ලද සාක්ෂි සම්බන්ධව කාර්ය සටහන්ද සමග තීරණය කතානායකවරයා වෙත වාර්තා කරනු ලැබිය යුතුයි. එම විමර්ශන මණ්ඩලය විසින් අදාළ චෝදනාලත් විනිශ්චයකාරවරයා විෂම පැවැත්ම හෝ අබලතාවයේ වරදකරු බව තීරණය කර ලැබ තිබේ නම් පමණක් කතානායකවරයා විසින් විමර්ශන මණ්ඩලය විසින් වාර්තා කරන ලද කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලැබිය යුත්තේ අදාළ විනිශ්චයකාරවරයා වරදකරු නොවන බව විමර්ශන මණ්ඩලය විසින් සොයාගනු ලැබ ඇතනම් කතානායකවරයා විසින් ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය. ඒ සම්බන්ධ වැඩකොට අවසන් කළ යුතුයි. කරු කතානායකතුමනි මේ තමයි දැනටමත් අපි පිළිගෙන තියෙන ජනාධිපතිවරයෙක්ව දෝෂාභියෝග ක්‍රියාදාමයකින් ඉවත් කිරීමේ ක්‍රියාදාමයමයි මේ. ජනාධිපතිවරයා සම්බන්ධව දුරදරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු 5 දෙනෙක් සම්බන්ධ වෙනවා. උපරිමාධිකරණ විනිශ්චයකාරවරයෙක් වුණාම විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු 3 දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ අරෙන් ඉතුරු ක්‍රියාදාමයේම එක හා සමාන අපි දැනටමත් පිළිඅරගෙන තියෙන ක්‍රියාදාමයක්. විමර්ශන මණ්ඩලය විසින් අදාළ විනිශ්චයකාරවරයාට එරෙහිව ඇති විෂම පැවැත්මට හෝ අබලතාවයට වරදකරු බවට තීරණය කර ලැබ තිබේ නම් කතානායකවරයා විසින් එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ලැබිය යුත්තේ. එම යෝජනාවට නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන්ගෙන් බහුතරයකින් සම්මතුද. ඒ කියන්නේ 113ක් අවශ්‍යයි කතානායකතුමනි. 113ක බහුතරයක් අවශ්‍යයි. කතානායකවරයා විසින් එසේ ඔප්පු කරන ලද විෂම පැවැත්ම හෝ අබලතාවය මත අදාළ විනිශ්චයකාරවරයා ධූරයෙන් ඉවත් කරනු ලැබීම සඳහා එය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. දැන් මේක ඒ වගේම තවද තියෙනවා පාර්ලිමේන්තුව වාරවසාන කිරීම හෝ විසුරුවා හැරීම නොසලක විමර්ශන මණ්ඩලය විසින් සිය වැඩකටයුතු අඛණ්ඩව පවත්වාගෙන ලැබිය හැකි. ඒකත් වැදගත් දෙයක්. මොකද මෙවැනි ක්‍රියාදාමයක් තුළ මෙම පරීක්ෂණ ක්‍රියාදාමයේ අඩාල කිරීම සඳහා පාර්ලිමේන්තුව කල්තැවීම වැනි උපක්‍රමයක් භාවිතා කිරීමට ඇති ඉඩකඩ මෙයින් බැහැර කොට තිබෙනවා. ඒ අනුව ගරු කථානායකතුමනි, ඉතාම විස්තරාත්මක ඉතාම සාධාරණ ක්‍රියාදාමයක් අපි හඳුන්වා දී තිබෙනවා. මෙමගින් අපේ රටේ නීති ක්ෂේත්‍රය විශ්වාසය ඇති වෙනවා. ඒ වගේම මේ රටේ නීති ක්ෂේත්‍රයට අධිකරණයේ ස්වාධීනත්වයට ව්‍යවස්ථාදායකය සහ විධායකය විසින් අනවශ්‍ය ලෙස ඇඟිලි ගසනවාය කියන චෝදනාවක් තිබුණා. ඒක ඇතැම් අවස්ථාවල සත්‍ය බව අපි හැංග දැක්කා. ඇතැම් අවස්ථාවල ඒ කරුණ අපිට පිළිගන්න බැරි වුණා. නමුත් අපි දැන් මෙවැනි නිශ්චිත ක්‍රියාදාමයක් ස්ථාවර නියෝග වගේ හඳුන්වා දීලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග ගලපලා අපි මේ කරන ක්‍රියාදාමය තුළින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා වෙනවා. මොකද අපි දන්නවා ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රශ්න වෙලාවේ අපි බොහෝ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ගැන කතා කළා. ඒ උත්තරීතර භාවය තාමත් අපි රැකලා තිබෙනවා. හැබැයි ඒ උත්තරීතර භාවය රැකෙන්නේ පාර්ලිමේන්තුව විනිවිද භාවයෙන් යුතුව සහ නිසි කාර්ය පරිපාටියකින් කටයුතු කළොත් පමණයි ගරු කථානායකතුමනි. ඒ අනුව මෙම ප්‍රතිපාදන මගින් අපි අපේ කලින් ස්ථාවර නියෝගවල තිබුණු බරපතල අඩුපාඩුවක් විටින් විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගවලදී ඒ වගේම සිවිල් සමාජය තුළ දේශපාලන වේදිකාවන් තුළදී දිගින් දිගට සාකච්ඡා වෙච්ච අවිනිශ්චිතතාවයක් අපි ඉවත් කරලා තිබෙනවා. මීට වඩා හොඳ විකල්පයක් නැති බවයි මම ඉතාම ගෞරවයෙන් ඔබතුමායි සඳහන් කර සිටින්නේ. මේ පිළිබඳව අපේ විවිධ පක්ෂවල සමාජිකයන් යුතු කමිටුවක් අපි මේවා සලකා බැලුවේ. ඒ සියලු දෙනාගේම අවසාන එකඟතාවය වුණේ මෙය තමයි අපට යා හැකි උපරිම දුර කියලා. ඒ වගේම ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ අපි සංශෝධන කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීම පිළිබඳව, ඒ ප්‍රශ්න ඇසීම පිළිබඳව ඇති ඒ ප්‍රශ්න ගණන ප්‍රශ්න තුනක් අලින් අතුරු ප්‍රශ්න තුනක් අසන්න හැකියාව තිබුණා. ඒ ප්‍රශ්න දෙකකට සීමා කරලා තිබුණා. අපේ අත්දැකීමක් තිබුණා ප්‍රශ්න තුනක් වීම තුළ මුලින් ප්‍රශ්න අසන ගරු මන්ත්‍රීතුමාලා විසින් විශාල කාලයක් වැය කරන සමහර ඇමතිවරුන් විසින් විශාල කාලයක් වැය කරනවා. දවසේ අවසානයේ අසන ප්‍රශ්නවලට ඇති ප්‍රමුඛතාවය නැති වෙනවා. ඒ වගේම වැඩි ප්‍රශ්න ගන්නකට පිළිතුරු දීමට ඇති අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා අපි එය දෙකක් බවට පත් කරලා තිබෙනවා අතුරු ප්‍රශ්න ප්‍රමාණය. ඒ වගේම විශාලතම අවකාශය ඉදිරිපත් වෙන්නේ ආංශික අධීක්ෂණ කාරක සභාව පිළිබඳව 111 වගන්තියේ දීර්ඝ ලෙසය සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව හරහා අලුත් සම්ප්‍රදායක් අපි හඳුන්වා දීලා තිබෙනවා අපේ නීති සම්පාදනය පිළිබඳව. මේ කාරණා ඉතාම වැදගත්. ඒ කාරණා පිළිබඳව මම හිතන්නේ ලොකු විවාදයක් තන තිබෙනවා කියලා. ඒ වගේම අලුතෙන් අපි විශේෂ කාර්යයන් සඳහා කාර්ග සභාව අපි නම් කරලා තිබෙනවා. ඒ විශේෂ කාර්යයන් සඳහා කාර්ග සභාවවලදී අපි අලුතින් කාර්ග සභා කීපයක් එකතු කරලා තිබෙනවා. ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාර්ග සභාව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ග සභාව, රජයේ මුදල් පිළිබඳ කාර්ග සභාව, උසස් නිලතල පිළිබඳ කාර්ග සභාව අපි එකතු කරලා තිබෙනවා විශේෂ කාර්යයන් සඳහා කාර්ග සභාව හැටියට. එම ගණයට ඇතුළත් කරලා තිබෙනවා උසස් නිලතල පිළිබඳ කාර්ග සභාව කලින් තිබුණත් එය අපි විශේෂ කාර්යයන් සඳහා කාර්ග සභාව ගොනුවට අපි එකතු කිරීමෙන් එහි තත්වය අපි වෙනස් කරලා තිබෙනවා. ඒ වගේම මේ ආචාර ධර්ම පිළිබඳ කාර්ග සභාව අපි ශක්තිමත් කරනවා. ගරු කථානායකතුමනි, අද අපි ඉදිරිපත් කරලා තිබෙන මේ ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව විශාල අවධානයක් මේ රටේ සමාජයේ යොමු වී තිබෙනවා. මේ ආචාර ධර්ම පද්ධතිය හරහා මන්ත්‍රීවරුන් ආදර්ශමත්, මන්ත්‍රීවරුන් පුරවැසියන්ටත් වඩා සාමාන්‍ය පුරවැසියන්ටත් වඩා ආදර්ශමත්ව කටයුතු කළ යුතු බව අපි පෙන්වා දී තිබෙනවා. අපි යම් මන්ත්‍රීවරයෙක් මහජන නියෝජිතයෙක් විදිහට ජනවරමක් ලබාගෙන මේ පාර්ලිමේන්තුවට එනවා නම් ඒ මන්ත්‍රීවරයා වගකීමක් තිබෙනවා, ජනතාව කෙරේ වගවීමක් තිබෙනවා, ජනතාවට අයිතියක් තිබෙනවා ඒ මන්ත්‍රීවරයා පිළිබඳ දැනගන්න, ඒ මන්ත්‍රීවරයාගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්න කරන්න. ඒ තමන් පෞද්ගලික පුරවැසියෙකුගේ තත්වයෙන් මහජන නියෝජිතයෙක් බවට පත් වෙනවා නම් ගරු කථානායකතුමනි, ඒක තමන් ස්වේච්ඡාවෙන් කරන දෙයක්. ඒ නිසා මන්ත්‍රීවරුන්ට හැකියාවක් නැහැ. ඇයි අපේ පෞද්ගලිකත්වය ගැන හොයන්නේ? ඇයි අපේ වත්කම් ගැන හොයන්නේ? ඇයි අපේ ආදායම් ගැන හොයන්නේ? ඇයි අපේ පවුලේ සමාජිකයන්ගේ වත්කම් ගැන හොයන්නේ කියලා ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. අපේව අතහැරලයි මේ දුර බාර ගන්න. ඒ නිසා ගරු කථානායකතුමනි, අද අපි මන්ත්‍රීවරු හැටියට සමාජයේ බරපතල විවේචනවලට ලක් වෙනවා. අද දේශපාලනඥයෝ හැටියට සමාජයේ පිළිකුලට ලක් වෙනවා. අද පාර්ලිමේන්තුව හැටියට සමාජයේ වෛරයට, ක්‍රෝධයට ලක් වෙලා තිබෙනවා. අපේ මුළු රාජ්‍ය ව්‍යුහෙම රාජ්‍ය ව්‍යූහෙම පුරවැසියාද පිළිකුල් කරන තත්ත්වෙට පත් වෙලා තිබෙනවා. ඒ එහෙම වෙලා තිබෙන්නේ පුරවැසියා සහ මහජන නියෝජිතයා අතර ඇති සම්බන්ධයේ දුරස් වීම සමග. ඒ වගේම මහජන නියෝජිතයාගේ කාර්ය පිළිබඳ සමාජයේ දැනුවත් නොවීම. ඒ වගේම මහජන නියෝජිතයන් ආදර්ශමත් ලෙස කටයුතු නොකිරීම. ඒ නිසා අපි අද ඉදිරිපත් කරන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය ඉතාම වැදගත් එකක්. මම එහි ඇති එක එක කරුණු කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරුක තනාගතුමනි. ඒ පිළිබඳව යම් ආකාරයක විවේචනයක් අදහසක් ආවොත් ඒට පිළිතුරු දෙන්නට හැකියාව තිබෙනවා. නමුත් ගරුක තනාගතුමනි, අපි ඉතාම සතුටු වෙනවා. අවසාන ඉතාම දීර්ඝ කාලයක් මේ ගැන සමාජයේ කතා වුණා, මැතිවරණ වේදිකාවල කතා වුණා, අපේ යහපාලන රජය ප්‍රතිපත්තියක් වශයෙන් මේ හඳුන්වා දුන්නා. නමුත් අපටත් වසර 3ක් ගත වුණා මේ ඉදිරිපත් කරන්න. ප්‍රමාද වෙලා හරි මේ ආචාර ධර්ම සංග්‍රහය ඉදිරිපත් කරන්න ලැබීම, සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන්න ලැබීම ලොකු සතුටක් ගරු කතානායකතුමනි. මම හිතන්නේ ඔබතුමාගේ ජයග්‍රහණය බව කියන්න අවශ්‍යයි. ඔබතුමා ඉතා විශේෂයෙන් උනන්දු වුණා මේ කාරණා පිළිබඳව. ගරු කතානායකතුමනි, මම අනෙකුත් කාරණා පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මෙම රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම තියෙන පාර්ලිමේන්තුව, ඒ රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම සැබෑලස ක්‍රියාත්මක කිරීම සඳහා ඒ අවශ්‍ය වූ ශක්තිය පාර්ලිමේන්තුවට ලබා දීම සඳහා වූ ප්‍රතිපාදන අපි ඇතුළත් කරා. වර්තමාන රජාවට පස්සේ ඒ ප්‍රතිපාදන ඇතුළත් කරා, ක්‍රියාත්මක කරා. ඒ දැනටමත් ක්‍රියාත්මක වන ඒ රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම පරීක්ෂාව, අයවැය පිළිබඳ පරීක්ෂාව ඒ පාර්ලිමේන්තුවට ලබා දෙන්නා වූ ක්‍රියාවලියක් තමයි අපි අද ඉදිරිපත් කරලා තියෙන්නේ. ගරු කතානායකතුමනි, මේ රටේ පුරවැසියන්ට පුරවැසියන්ගේ අයිතිය නියෝජනය කරන උත්තරීතර ආයතනයේ මේ පාර්ලිමේන්තුව. ඒ උත්තරීතර ආයතනය තුළ අපි වගවීමෙන් යුතුව කටයුතු කළ යුතු තිබෙනවා. ඒ වගේම මේ උත්තරීතර ආයතනය තුළ අපි දැනුවත්ව කටයුතු කළ යුතු තිබෙනවා. උත්තරීතර ආයතනය තුළ මේ රටේ පුරවැසියන් වෙනුවෙන් වූ ඒ යුතුකම ඉටු කිරීම සඳහා වූ යම් ක්‍රියා පිළිවෙතකට අපි බැඳී සිටිනවා. ඒ අනුව මේ ආචාර ධර්ම සංග්‍රහයත්, ඒ වගේම කාලයට ගැළපෙන ලෙස නවීකරණය කරන ලද, යාවත්කාලීන කරන ලද අපේ ස්ථාවර නියෝගත් සමග අපේ පාර්ලිමේන්තුවේ ශක්තිය තවත් වැඩි වෙන බව කියමින් මේ සඳහා දායක වෙච්ච සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අජිත් පෙරේරා මැතිතුමනි, ගරු දිනේෂ් සූරජ මැතිතුමා.
ගරු කතානායකතුමනි, අද දින ඐ වුඩ් ලයික් ටු කෝට් ඩේලි මිරර් ෆ්‍රන්ට් පේජ් UPFA ක්විට්ස් නැෂනල් යුනිටි ගවර්න්මන්ට් ජෙනරල් සෙක්‍රටරි මහින්ද අමරවීර හැස් ඉෂුඩ් ස්ටේට්මන්ට් ලාස්ට් නයිට් වී හැඩ් ස්ටේට්මන්ට් ෆ්‍රම් ද ඩෙප්‍යුටි ස්පීකර් ඔල්සෝ ඔන් බිහාෆ් ඔෆ් ද UPFA දැන් දේ හැව් ක්විට් ද ගවර්න්මන්ට් නව් දැර් ඉස් නෝ නැෂනල් ගවර්න්මන්ට් I had raised this matter a couple of times and Honorable Speaker gave a reply. Honorable Leader of the House also said that nothing like that has happened. Now it has happened. So there is no government. ඉතින් ඒ නිසා ආණ්ඩුවක් ජාතික ආණ්ඩුව කියන හමාර බව ප්‍රකාශයට පත් වී තිබෙනවා. දරු කතානායකතුමා හැටියට අපි මොන පක්ෂවල හිටියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දැන් ජාතික ආණ්ඩුව කියන දේ නැහැ. ඒ නිසා සභානායකතුමා එකඟ වෙයි, අපි ප්‍රශ්න අහනකොට කිව්වා එහෙම එකක් වෙලා නැහැ කියලා. දැන් එහෙම එකක් වෙලා තිබෙනවා. ඒ නිසා මම කරු කතානායකතුමාගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. අනික මේක කියලා තියෙනවා, ගරු කතානායකතුමාට දැනුම් දීලා
තිබෙනවා. No, I have no official intimation. කිසිම ලියමක් ලැබිලා නැහැ.
මේක රටටම දැන් ප්‍රකාශ කළා තවදුරටත් මේ සභාගය නැත කියලා. එතකොට සභාගය නැත කියලා රටටම ප්‍රකාශ කළා තිබෙද්දී ව්‍යවස්ථාදායක වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා පොඩ්ඩක් ඉන්න මට ඉඩ දෙන්න, ඔබතුමා ඊට පස්සේ කියන්නේ. ව්‍යවස්ථාදායක වන පාර්ලිමේන්තුව කටයුතු කිරීමේදී බොහොම ප්‍රවේශමෙන් අපේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කළ යුතුයි. ඒකයි මේ කියන්නේ. ඒ නිසා එහෙම දෙයක් සිදු වෙලා තිබෙන බව ප්‍රකාශයට පත් වී තිබෙන නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා ආණ්ඩුවට කියන්න කියලා. ඒගොල්ලෝ වෙනම දිවුරුම් දෙනවා නම් ගිහිල්ලා දිවුරුම් දීලා එන්න. එහෙම නැත්නම් මෙතන ආණ්ඩුවක් නැති බව තමයි අමාත්‍යවරුන් ගැන අපිට කනගාටුයි, අමාත්‍යවරු ගැන උප ඇමතිවරු ගැන කනගාටුයි. ඒ වුණාට මොකද 50 ඉඳලා 30ට බහින්න ඕනේ හරිනම්. ඉතින් එහෙම තත්ත්වයකටදී මෙයා ඉඳගෙන ඉන්න බෑ. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා සියලු මන්ත්‍රීවරු,
මම මේක හොයලා බලන්න ගරු මන්ත්‍රී, මට ඔෆිෂියලි මට නීත්‍යානුකූල දැනීමක් කරලා තිබුණේ නැහැ ගරු සභානායකතුමා. ගරු සභානායකතුමා ඊට පස්සේ ගරු නායකතුමනි,
ගරු කතානායකතුමනි, මේ පත්තරේ තියෙන දෙයක් ගැන ඔබතුමාට උත්තර දෙන්න බෑ. අනිත් එක මේ යහපාලන ආණ්ඩුවට, ජාතික ආණ්ඩුවට දෙපැත්තක් තියෙනවා. අපි තාම මේක ඉන්නවා.
හොඳයි
දෙපැත්තක් තියෙනවනේ.
හරි.
ඔය
මම මන්නේ නෑ. අවතාව දෙනවා.
අපි තාම යාපාලන ආණ්ඩුව ඇතුලේ ඉන්නවා.
ඔව්.
දැන් මේ පුවත්පත් ලිපියක් අල්ලගෙන මෙතන ප්‍රශ්න කරන්න බෑ. There are two parties. Sir, there are two parties with agreement.
Yeah.
One party can't repudiate it unilaterally. There are two parties.
Yeah.
But this is only a newspaper article.
Anyway, I'll see. I will also seek some clarification. Thank you very much. Garu Nanakara Mettuma. Garu Nanakara Mettuma.
Garu Katana Mettuma. Mama illa gana diyen. Bandula. Wadai.
Obatuma.
Garu Katana Mettuma ni. Then me. අවස්ථාව අපි කවුරුත් දන්නවා අපි ලංකාවේ ඉන්න මිනිස්සු හැටියට මේ ලෝකයක් දන්නවා එක්තරා දේශපාලන අර්බුදයක් උද්ගත වෙලා තියෙනවා දැන් මේ දේශපාලන අර්බුදය මේ ආණ්ඩුව ඇතුලේ අර්බුදයක් වී තිබෙනවා ආණ්ඩුව තවමත් පවතිනවායි කියලා කියනවනම් එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ආණ්ඩුවට ඇතුළත් වී ඉන්නා වූ පාර්ශවයේ ප්‍රධානියෙක් නැගිටලා කියන්න ඕන අපි තවමත් ආණ්ඩුව තියාගෙන
මම ඉල්ලීම කරන්න ගරු මන්ත්‍රීමා
දැන් මම වහන ප්‍රශ්නේ මේකයි දැන් පාර්ශව දෙකක් එකතු වී හදාගත්තු ආණ්ඩුවක තනි පාර්ශවයකට වෙන් වෙන්න බැහැයි කියන නීතිය මේ කැලේ නීතියක් වෙනා මේ රටේවත් ලෝකේවත් නීතියක් නෙමෙයි පාර්ශව දෙකක් එකතු වුණාම එක පාර්ශවයකට වත් වෙන්න පුළුවන් කියන එක ස්වභාව ධර්මයේ නීතියක් මේ මොනවද මේ කියන්නේ
මැතිතුමා ගරු බංජර ගුණාදර මැතිතුමා අල්ටින් ගල් ගිව් ද ප්‍රෝ
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය ඒකාබද්ධ විපක්ෂයේ නායක වශයෙන් දිනේෂ් ගුණාදර මැතිතුමා මේ ගරු සභාවේදී අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කළා මේ ගරු සභාවේ අවධානයට කීප විට දෙවරක් යොමු කළා ඒට උත්තරයක් නොදී දැන් ඉතා පැහැදිලි ලෙස එවැනි සන්ධානයක් නැති බව ලෝකෙටම ප්‍රකාශ කරලා තියෙද්දි අපි දැන් මේ කරන්නේ විහිළුවක් එවැනි නැති ආණ්ඩුවක් එක්ක මේ විවාද කිරීම ඒ නිසා මේ කැබිනට් මණ්ඩලයේ නීති විරෝධී වෙනවා නම් කැබිනට් මණ්ඩලයක් නැත්තම් ඒ ව්‍යවස්ථාවට පටහැනි නම් ඇයි අපි මේ විදියට හැසිරෙන්නේ ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුව මේ පිළිබඳ රජයේ ප්‍රකාශයක් ඒ අනිත් පාර්ශවයෙන් කවුරු
හොඳයි මමගේ ඉල්ලීමක් කරනවා ගරු මන්ත්‍රීතුමා ගරු විමල් විරෝධස මැතිතුමා ගරු විමල්
ගරු කතානායකතුමනි රටේ මූලික නීතිය ආරක්ෂා කරන්න මේ ගරු සභාව බැඳලා ඉන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කරගත්තේ ඔය ජාතික ආණ්ඩුවක් කියලා මේ ප්‍රධාන යයි කියන පක්ෂ දෙක එකට එකතු වුණාට පස්සේ විශාල කැබිනට් මණ්ඩලයක් හදාගන්න අනුමැතිය ගත්තු එක. දැන් මහින්දාමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා නිල වශයෙන් ලේකම්වරයා නිල වශයෙන් රටට නිවේදනය කළා තියෙනවා මේ රටේ මුද්‍රිත මාධ්‍යවල විද්‍යුත් මාධ්‍යවල මේක ප්‍රචාරයට පත් වුණා. තවදුරටත් ඒ ජාතික ආණ්ඩුව තුල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය වෙන්නේ නැහැ කියලා. එහෙම කියලා තියෙන තත්වයක් යටතේ මොකද්ද තියෙන නීතිමය බලය නොතිබෙන ජාතික ආණ්ඩුවක අමිතිකන් ටිකක් මේක තියාගෙන ඉන්න.
හොඳයි.
දැන් ජාතික ආණ්ඩුවක් කියලා එකක් යථාර්ථයේ නැහැ.
මම මේක හොයලා බලන්න මම ශ්‍රී ලංකා විද්‍යාල පක්ෂයේ ඊළඟට.
ගරු කතානායකතුමනි මට තව විනාඩියක් දෙන්න. මට විනාඩියක් දෙන්න ගරු කතානායකතුමනි. මේ රටේ ජනතා ප්‍රතිචාරයක් ඇවිල්ලා තියෙනවා. සදාචාරාත්මක අයිතියක් නැහැ අගමැතිතුමාට අගමැති පුටුවේ ඉන්න. සදාචාරාත්මක අයිතියක් නැහැ
ජනාධිපති
පුටුවේ ඉන්න.
හොඳයි.
සදාචාරාත්මක අයිතියක් නැහැ විපක්ෂ නායක සම්බන්ධන් මහත්තයාට. තවදුරටත් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්න.
හොඳයි.
ලැජ්ජාවක් තියෙනවා නම් විපක්ෂ නායකකම මහින්ද රාජපක්ෂ සල
හිරු. හොඳයි ගරු දලසලාබිරි මැතිතුමා.
ගරු කතානායකතුමනි ගරු සභානායකතුමා කිව්වේ ජනමාධ්‍යක තියෙන ප්‍රවෘත්තියක් පිළිබඳ අපිට අවධානය යොමු කරන්න ඕන නැහැ කියලා. සන්ධානයේ මහලිකම්වරයාගේ නිවේදනයට අමතරව ගරු කතානායකතුමනි මේ ප්‍රවෘත්ති සභානායකතුමනි ඉදිරිපත් කළ තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකතුමා. හුදු ජනමාධ්‍ය ප්‍රවෘත්තියක් පමණක් නෙමෙයි. ඒ පිළිබඳව නියෝජ්‍ය කතානායකතුමා තමන්ගේ නමින් නිකුත් කරපු නිවේදනයක් අපිට බැහැර කරන්න බෑ. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව ගරු කතානායකතුමනි අගෝස්තු මාසේ 21 වෙනිදා ඔබතුමා දන්නවා ජාතික ආණ්ඩුවේ අවුරුදු දෙකකට අත්සන් කරපු ගිවිසුම. අගෝස්තු මාසේ කිව්වා 2017 දෙසැම්බර් 31 වෙනිදා දක්වා මේක වළංගු කියලා. දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඉවත් කල් ඉක්ුත් වෙලා අද පෙබරවාරි 18 වෙනිදා 19 වෙනිදා ගරු කතානායකතුමනි. මෙතන ගැටලුව තියෙන්නේ ජාතික ආණ්ඩුව පාත්තකනේ යනවද නැද්ද කියන කාරණයට වැඩිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපි අත උස්සලා අනුමත කරපු 19 වෙනි සංශෝධනය යටතේ 46(1)(a) කැබිනට් මණ්ඩලයේ 30කට සීමා වුණා. ආ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යතුන්ගේ සංඛ්‍යාව 40කට 45කට සීමා වුණා. හතරේක සීමාව නගර කොට නායකතුමනි. ඒතර දෙකේ එකතුව 70යි. දැන් ජාතික ආණ්ඩුව නිසා කැබිනට් දුර සංඛ්‍යාව 30 සිට 45 දක්වා කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 සිට 55 දක්වා 70 100 උඩ. වැරදි නේ මම වගේ ගේමින් කියන්නේ. මම වගේ ගේමින්
කියන්නේ. විවාදයක් නෙමෙයි අවශ්‍ය නැහැ.
විවාදයක් නෙමෙයි කර කොට නායකතුමනි.
ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය. ඒ නිසා අවසාන වශයෙන් මට ඉවර කරන්න දෙන්න. මේ මොහොත මේ දවස් 7ක් ගත වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා මේක දේශපාලන අර්බුදයක් තියෙනවා. මැතිවරණ ප්‍රතිඵල ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මැතිවරණය ඉවර වෙලා දවස් 7ක් ගත වෙනකන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන්න බැරි වෙලා තියෙනවා. කොටස් වෙළඳපොළ ගිලා බසමින් පවතිනවා. රුපියල අව ප්‍රමාණය වෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා විශාල අර්බුදකාරී තත්වයක් රටේ
තියෙනවා.
අපි හදන්නේ මේකට මැදිහත් වෙන්න උදව් කරන්න. කරුණාකරලා මේක තේරුම් ගන්න කර කොට
නැහැ. ඒ ගරු ගමන් පිර මැතිතුමා.
අරු කතානායකතුමනි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ගරු කතානායකතුමනි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 46 දෙක වගන්තියේ අගමැති කුරුවේ පුරප්පාඩු වෙන ආකාරය දක්වලා තියෙන කාරණයක් තමයි ඇමති මණ්ඩලයේ විසිරුවා ඇරීම. ජාතික ආණ්ඩුවෙන් එක් පාර්ශ්වයක් ඉවත් වුණා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 46 එක යටතේ ඇමති මණ්ඩලයේ 30 දක්වා අඩු විය යුතුයි. ඒ කියන්නේ ගරු කතානායකතුමනි
අපි විවාද කරමු දැන් අපි යන්නේ.
ඇමති මණ්ඩලයේ පවතින්න බෑ. ඒ නිසා අගමැති ධූරේ
නතුරා පස්සේ හොඳයි. ගරු නලින් බණ්ඩාර මැතිතුමා. බොහොමතුදී ගරු නලින් බණ්ඩාර මැතිතුමා.
ඔබතුමාට ස්තුතියි. අපේ කාරණා කීපයක් කියන්න විශේෂයෙන් දල සරත් පරණ මැතිතුමා කියපු කාරණේ වැරදි 93යි සම්පූර්ණ ජාතික ආණ්ඩුවක ඉන්න පුළුවන්. අනිත් කාරණේ මේ පැවතුනේ ප්‍රාදේශීය මැතිවරණයක්. දැන් ඒ පාර්ලිමේන්තු මැතිවරණයකින් ජාතික ආණ්ඩුව වෙනස් වෙන්නවත් පාර්ලිමේන්තුව වෙනස්වත් වෙන්නවත් ඕනේ නැහැ. එහෙනම් 2015 මහා මැතිවරණය දිනුවාට පස්සේ මේගොල්ලෝ ප්‍රාදේශීය සභාවලින් ඉල්ලා සෙන්නරෝ. ඒ නිසා මේගොල්ලෝ අද ජාතික දේශපාලනය කතා කරන්න ප්‍රාදේශීය සභාව කතා ගන්නවා. අද මේගොල්ලන්ට ප්‍රශ්නයක් නෙමෙයි. ජාතික ආණ්ඩුව හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නම් ජාතික ආණ්ඩුව හදන්න මේගොල්ලන්ට මේ කරදර දෙන්න ඕනේ නැහැ. මේගොල්ලෝ අදාව 113 පෙන්නන්න. අද 113 පෙන්නන්න ආපු අයට 13 පෙන්නන්න බැරුව ඉන්නේ. ඒ නිසා 113 පෙන්නන්න අද නෝන්ඩියලා ඉන්නේ. ඒ නිසා 113 පෙන්නන්න පුළුවන් නම් අද ආණ්ඩුව හදලා කිව්වා. දිනේෂ් ගුණවර්ධන මහත්තයා කිව්වා පැය 46 ආණ්ඩුවක් හදනවා කියලා. ඒ නිසා ඔබතුමා ඒක
කරන්න.
ඔබතුමා
ජාතික ආණ්ඩුව ගැන ප්‍රශ්න කරන්න එන්න එපා. ඔබතුමා 113 පෙන්නන්න. 113 තියා තුව වෙනවා නේද බරෝද ඉන්නේ ඔබතුමාලා.
හොඳයි.
ඒක හදත්තේ. අද රට විරුවකට පත් වෙලා තියෙන ඔබතුමාලා
මේ 113 පෙන්නන්න. හොඳයි. ගරුව සභානායකතුමා අපි ප්‍රධාන කටයුතු යන්න අවශ්‍යයි. මම ඔක්කොම අවස්ථාව දුන්නා අපිට හතරට විවාද කරන්න පුළුවන් මේ ප්‍රශ්න සම්බන්ධයෙන්. ඉතින් වැදගත් වටිනාක් තියෙනවා.
අපිට හතරට මේක සාකච්ඡා
කරමු. ඔව් හතරට සාකච්ඡා කරමු. හතරට. ඔව්. හතරට සාකච්ඡා කරමු. අපි අද සභාවේ වැඩ කඩුව තියෙනවා. මයික් ගිව් යූ. ක්‍රියාවක් දීලා මොකද නීති ප්‍රශ්නේ? මොකද නීති ප්‍රශ්නේ? නීති ප්‍රශ්නේ මොකද්ද? I will not give the floor. I will continue with the debate. Yeah, I know, that's what I'm saying. නීති ප්‍රශ්නයක් නම් දෙන ඊට පස්සේ වැඩ කරු යන. මොකද නීති ප්‍රශ්නේ? ඔව් කියන්නේ ඒක තමයි කියන්නේ ඔය දෙන්නේ
ලයිට් එක. ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග 90 පලාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුවට මෙහෙම බඩ ගියා නම් මහතන්දයක් ආව
කොහොම බට නෙමේ ගරු සම්බන්ධ මැතිතුමා. Honorable leader of the opposition. Honorable leader of the opposition. Honorable leader of the opposition. Your turn. Your turn to speak on this subject. On the standing orders. ගරු විජය හෙරත් මැතිතුමා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා.
එන් දැන් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් රේස් කරලා තියෙනවා.
ඔව්.
ඒක අවසානද?
අවසානයි. මොකක් අවසානයි කියන්නේ? අවසානයි. දැන් අපි ප්‍රධාන කරුණු ජන දැන් විවාදයේ තියෙනවා හතරේ ඉඳලා. මේ කරුණ සම්බන්ධයෙන් හතරේ ඉඳලා අපි රැස් තියෙනවා. විවාදයක් තියෙනවා. හතරේ ඉඳලා හත වෙනකන් තියෙනවා අපි.
නෑ. අපිට කිසිම අයක් නෑ.
ගරු සභානායකතුමා. ගරු සභානායකතුමා. ඔඩර් ප්ලීස්. ඔඩර් ප්ලීස්.
ගරු කතානායකතුමනි හතරට.
ඔව් හතරට අපි අවස්ථාව දෙනවා.
يعني විවාදයක් තියෙනවා පැය තුනක්.
පැය තුනක් තියෙනවා. පැය තුනක් දෙන ගරු.
Government debate at 4. So we can speak.
Yeah. Oh.
ප්‍රේස් කරා නීති ප්‍රශ්නයක් දැගුවා ඔබතුමාට ඔබතුමාගෙන් එකට පිළිතුරක් බලාපොරොත්තු
වෙනවා මට ලිඛිතව දැනුම් තිබුණේ නැහැ මොනවද ලිඛිතව දැනුම් දීලා නැහැ අපි කියනවා මොකද්ද ගරු රාජ්‍ය ගරු අපසමැතුමා මොකද්ද
ගරු කතානායකතුමනි දැන් දැන් නීති ප්‍රශ්නයක් නැගුවා දිනේෂ් ගුණවර්ධන ගරු මණ්ඩිතුමා ඒ පිළිබඳව මාධ්‍යට දැනුම් දීලා තිබේ තිලංග සුමිතිපාල නියෝජ්‍ය කතානායකතුමා
පාර්ලිමේන්තුව නැගිටලා කතා කරන්න මොකද්ද කතා කරන්න කියන්න මොනවාර කියන නැගිටලා අවස්ථාව දෙන්න මොකද්ද මොකද්ද
ඔබතුමා අගමැති වෙනවයි කියලා දැනගන්න
නෑ නෑ මට ඉල්ලුම් කරලා නෑ ඒක බාරින්ද ඒක අගමැති කෙනෙක් ඉන්නවා